මිළඟට ගරු නසීර් රහමත් මැතිතුම අපතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා. පොඩ ප්ලේස් ගරු ඊරුසුමන වීරසිංහ මැතිතුමා මුලාසනේ.
ඔබතුමා කතාව ආරම්භ කරන්න.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. මූලාසන මන්ත්‍රීතුමනි, at the outset I wish to congratulate honorable Basil Rajapaksha for taking upon himself the Herculean task of presenting the most challenging national budget in the history of Sri Lanka in this maiden speech, maiden budget as the finance minister. Never in the history of Sri Lanka has a budget been presented in such grim economic conditions and environment of uncertainty as the budget of 2022. Yet it is quite appreciable how measures proposed for fiscal consolidation, infrastructure development and public welfare have been balanced, especially at this crisis time. Not only financial crisis but also worldwide COVID-19 pandemic, which has impacted all the countries irrespective of their level of economic development. However, it is sad that the opposition's criticism is only directed at condemning the budget in toto without offering alternate solutions. It only reminds me Mark Twain's famous quote that if you have no will to change, you have no right to criticize it, which is well suited to opposition criticism. In the forthcoming year, with the new challenges brought by the pandemic, the government hoped to finance a total expenditure of rupees 3.9 trillion with an annual revenue of rupees 2.2 trillion, which leaves a budget deficit of rupees 1.6 trillion. The real challenge the government is facing is increasing government revenue while keeping the expenditure at the lowest possible level and maintaining public welfare at a satisfactory level. The macro framework within which the budget 2022 is presented include reducing the budget deficit from 10% of the national income at present to 1.5% by 2027. I congratulate the government for keeping its policy of long-term stability and consistency by not changing the direction set by the last budget. In the midst of heavy criticism, which laid a strong structural foundation, facilitating faster liberal economic development and attraction of FDI. Going further, it is very encouraging to see an island-wide development budget being presented with a long-term strategic development vision rather than year-by-year plan. Even in the middle of the current extremely stressful, difficult economic conditions, it is laudable that promoting local manufacturing has been a priority with the number of investment zones proposed to set up in different districts in the budget this year. The underlying economic strategy of developing the industrial sector involving all provinces will pay dividends in terms of resurgence in the manufacturing sector and enhancing its contribution to national GDP, which will help breaking the vicious cycle of manufacturing sector contribution being stagnating at an unsatisfactory average of 16% since independence. As a member representing Bettikalo district, I am happy to mention that the proposed fabric park in Eravu is fast coming up, and once completed it will transform the textile and apparel industry landscape in the country in an unprecedented manner. I am also encouraged by the allocation of another ₹1,000 million for the development of traditional cottage industries and handloom and fabric and batik industries, which include a significant number of women business owners in the Batikalo district. It is admirable, the proposal for the establishment of a mini supermarket chain for women entrepreneurs, which will assist a lot of women who are into micro businesses, and also promotion of the new high-tech agro parks to produce new agro entrepreneurs by providing uncultivated lands to women and youth. Such proposals stand to benefit the people of Batikalo district in significant ways. In terms of revenue management, I wish to mention that the government has very rightly and strongly considered to effectively maximize tax revenue, non-tax revenue and foreign direct investment, and to place relatively low priority to internal and external borrowings. The government came under severe criticism when it introduced far-reaching tax reforms in January last year, stating that the government has slashed its main revenue without considering the consequences. However, that was a right move in line with modern-day economic and fiscal policy formulation, which has today transformed Sri Lanka into a tax-competitive and tax-friendly country with a simplified tax structure, making it one of the lowest tax territories in the world. From tax point of view, Sri Lanka now is a virgin territory. Honourable Finance Minister has also proposed restructuring of Inland Revenue and other revenue authorities in a bid to make institutional functioning of tax authorities more efficient and effective so that tax evasion also be curbed. I commend the government in its effort to introducing non-traditional sources of tax income and adhering to the principle of capacity to pay in broad-basing the tax net in the country. In the area of non-tax revenue, government's effort in professionalizing the management of state-owned enterprises have proven to be the way forward. A number of loss-making and treasury-dependent SOCs are now on the way towards making profit and contributing to the treasury. Reducing the treasury burden is a looming challenge this government is facing. In this context, due consideration should be given to developing stronger diplomatic ties, particularly with the Middle Eastern countries. Through the formation of such ties, we open the doors to stronger long-term financial and economic ties as well, such as receiving concessional loans, government-to-government projects, and people-to-people investment, etc. Recent large-scale credit support and investment opportunities gathered by the Arab world to our own neighbouring countries, such as India, Pakistan, and Bangladesh, are unprecedented and overwhelming, and it is sad that Sri Lanka has not been benefited by such generous considerations by the Middle East. Cash-rich nations, such as the Arab nations, for example, offer opportunities to open permanent or long-term credit lines for petroleum and petroleum byproducts, which is a timely, grave need of Sri Lanka. These nations do not have ulterior motives and agendas, except their commercial interest in a friendly, respectful, and mutually rewarding partnership environment. In our efforts to develop healthier and mutually benefiting relations with the Middle East. I advise the government not to get carried away with the ideologies and perceptions that terrorism or extremism being nurtured by the 50 Muslim majority countries in the world. It may be true in respect of one or two countries, but the vast majority of Arab nations are all violently against such ideologies and have been long-term friends and well-wishers of Sri Lanka. They spend hell of a lot of money in eliminating terrorism in their own countries. So we should, of course, have very strong relationship and ties with them in order to achieve all these facilities which I have mentioned. While in the meantime, it is easy to present a budget when there is adequate money with the government treasury. However, for the last 2 years, Sri Lanka's export earnings dropped drastically to 9% due to the global pandemic. In contrast, oil, gas, and other essential imports skyrocketed and freight charges were at an all-time high. Considering these facts, presenting a budget with a large allocation to key thrust sectors such as education, roads, and other infrastructure, along with plans spelt out to increase government revenue and cost-cutting measures for the public sector was unexpected and are highly creditable. In the Vidayangalai Solyadarki Pinbu, Nan Orisila, in the நேரங்களிலே நடந்து கொண்டு போற அரசியல் மாற்றங்களையும் பற்றி கதைக்க வேண்டிய ஒரு தேவை எங்களுக்கு இருக்கிறது. நாங்கள் 20வது திருத்தத்துக்கு ஆதரவு அளித்த நாளிலிருந்து எங்களை விமர்சிப்பதற்கு மாத்திரமே ஒரு சில கூட்டம் வெளியிலிருந்து விமர்சித்துக் கொண்டிருக்கிறது. முஸ்லிம் சமூகத்தினுடைய அரசியல் உரிமைகளை எவ்வாறு நாங்கள் வெல்ல வேண்டும் அல்லது எவ்வாறு ஜனநாயக ரீதியிலே ராஜதந்திரமாக காய்நகர்த்த வேண்டும் என்பதை பற்றி புரிந்து கொள்ளாமல், நாட்டினுடைய நிலைமையை புரிந்து கொள்ளாமல் வெறுமனே வெளியிலிருந்து பேசிக் கொண்டிருப்பதால் மாத்திரம் எந்த ஒரு பயனையும் அடைந்துவிட முடியாது. எங்களுக்கு நன்றாக தெரியும், ஜஹரானுடைய அந்த குண்டு வெடிப்பின் மூலமாக முஸ்லிம் சமூகம் ஒரு பாரிய ஒரு பின்னடைவு இந்த நாட்டிலே சமூகங்களுக்கு மத்தியிலே திட்டவட்டமாக வசப்படுத்தப்பட்டிருக்கிறது. திட்டவட்டமாக அது செய்யப்பட்டிருக்கிறது, கச்சிதமாக அது முடிக்கப்பட்டிருக்கிறது. ஆனால் எந்த ஒரு ஸ்ரீலங்காவிலே இருக்கின்ற நாங்கள் அது நடந்தேறிய விடயம் நல்லாட்சி காலத்திலே என்பதை நாங்கள் ஒருபோதும் மறந்துவிட முடியாது. ஜஹரானை பற்றிய கம்ப்ளைண்ட் கடந்த அரசாங்கத்திலே நல்லாட்சி காலத்திலே எத்தனையோ முறை நூற்றுக்கும் மேற்பட்ட கம்ப்ளைண்ட் அவனை பற்றி கொடுக்கப்பட்டிருந்த போதிலும் அதை நல்லாட்சி அரசாங்கத்திலே யாருமே அதை இன்குவாரி பண்ணாத அல்லது அதை கணக்கெடுத்துக் கொள்ளாததன் காரணமான விளைவு என்பதை நாங்கள் இன்று புரிந்து கொண்டாக வேண்டும். குறிப்பாக முஸ்லிம் சமூகம் புரிந்து கொள்ளாக வேண்டும். ஆகவே வெறுமனே நாங்கள் ஒரு அரசாங்கத்தை மாத்திரம் விமர்சிப்பதால் அல்லது அரசாங்கத்தை எதிர்த்து நிற்பதால் எதையும் சாதித்துவிட முடியும் என்று நாங்கள் ஒருபோதும் நினைத்திருக்க முடியாது. ஆகவே அந்த பின்னணியின் பின்புதான் எங்களுடைய எத்தனையோ இளைஞர்கள் இன்று சிறையில் அடைக்கப்பட்டிருக்கிறார்கள். அதில் சம்பந்தப்படாதவர்களும் சிலர் அடைக்கப்பட்டிருக்கலாம். ஆனால் அவர்கள் அனைவரும் அடைக்கப்பட்ட போது நல்லாட்சியிலே ஆதிக்கத்திலே அரசாங்கத்துடன் எத்தனையோ அமைச்சர்களும் இருந்தோம் என்பதை நாங்கள் ஒருபோதும் மறந்துவிட முடியாது. இருந்த போதும் கூட நாங்கள் அந்த அமைச்சர்களால் கூட எதையுமே செய்ய முடியாத ஒரு நிலை இருந்தது என்பதை மறந்துவிட முடியாது. திகனையிலே பிரச்சனை ஏற்படுத்தப்பட்ட போது நல்லாட்சி அரசாங்கத்திலே தான் நடந்தது. அப்போதும் எதையுமே எங்களால் சாதித்துக் கொள்ள முடியாமல் இருந்தது. ஆகவே நாங்கள் எவ்வாறு நாட்டிலே ஒரு சிறுபான்மையாக இருக்கின்ற சமூகம் எவ்வாறு அரசாங்கத்துடன் ராஜதந்திரமாக காய்களை நகர்த்தி எங்களுடைய விடயங்களையும் நாட்டுக்கு நாங்கள் தேவை என்ற ஒரு விடயத்தையும் நாட்டுக்கு பங்களிப்பு செய்கின்ற ஒரு சமூகமாக 1000 வருடங்களுக்கு மேல் இந்த நாட்டிலே இருந்திருக்கிறோம். நாட்டுக்கு முஸ்லிம் சமூகம் பங்களிப்பு செய்திருக்கிறது, எல்லா வகையிலும் பங்களிப்பு செய்திருக்கிறது. அதை தொடர்ந்தும் செய்கின்ற அதே நேரத்திலே எங்களுடைய கௌரவத்தையும் கண்ணியத்தையும் பாதுகாப்பதற்கும் நாங்கள் எங்களுடைய அரசியல் கடமைகளை காய்களை நகர்த்த வேண்டிய தேவை இருக்கிறது. நாங்கள் வெறுமனே எந்த ஒரு லாபங்களுக்காக இந்த அரசாங்கத்துடன் நாங்கள் இணைந்தவர்கள் அல்ல என்பதை நாட்டுக்கு சொல்ல வேண்டிய தேவை இருக்கிறது. 5% எங்களுக்கு தேவைப்படாது. இந்த பாராளுமன்ற பதவியை தூக்கி எறிவதற்கு சமூகத்துக்காக நாங்கள் அஞ்சப்போவதும் இல்லை. ஆனால் எந்த ஒரு லாபமும் இல்லாமல் நாங்கள் எந்த ஒரு விடயத்தையும் செய்வதற்கு ஒரு ராஜதந்திர முறையிலே செய்ய வேண்டிய அணுகுமுறையை நாங்கள் செய்து வருகிறோம். இன்று இந்த அரசாங்கத்துடன் இணைந்து நாங்கள் செயற்படுவதன் காரணமாகத்தான் பல விடயங்களை நாங்கள் எங்களுடைய சமூகம் சார்ந்த விடயங்கள் நாட்டு சார்ந்த விடயங்களை பேசக்கூடியவர்களாக நாங்கள் இருக்கிறோம். நீங்கள் எங்களுக்கு விமர்சிப்பதால் மாத்திரம் அரசாங்கத்தை தூற்றுகின்றதால் மாத்திரம் எதையுமே சாதித்துக் கொள்ள முடியாது என்ற யதார்த்தத்தை சொல்லியவனாக இன்று ஜனாசா அடக்குகின்ற முறை நாங்கள் எங்களுடைய ஜனாசா எரிக்கப்பட்ட போது நாங்கள் கொதித்திருந்தோம். எங்களுடைய இரத்தம் கொதித்தது, இன்னும் அழுது கொண்டிருக்கிறது. அது நடந்திருக்க கூடாது என்று நினைத்தோம். ஆனால் ஒரு முக்கியமான விடயத்தை இந்த உயர்ந்த சபையிலே நான் பதிவு செய்ய விரும்புகிறேன். 2012 ரணில் விக்ரமசிங்கினுடைய காலத்தில் தான் ஓட்டமாவடியிலே 2 முஸ்லிம் ஜனாதாக்கள் முதலாவது முறை இந்த நாட்டிலே எரிக்கப்பட்டது என்ற யதார்த்தத்தை நான் இவ்விடத்தில் பதிவு செய்தாக வேண்டும். அப்போது ரணில் விக்ரமசிங்க ஆட்சியிலே இருந்தார், முஸ்லிம்கள் அமைச்சர்களாக இருந்தார்கள். கைகட்டி பார்த்துக் கொண்டிருந்த
வரலாற்றை
நினைவுகூறாக வேண்டும். ஆகவே இதை எவ்வாறு அடக்குவதில் இருந்து இன்று பல விடயங்களை நாங்கள் மிகவும் கவனமாக ஹேண்டில் பண்ணி கொண்டு வருகிறோம். இன்று கேபிடபிள்யூ அதாவது குரலை பற்றி வெஸ்ட் என்கின்ற அதனுடைய டிசிசி சேர்மனாக இருக்கின்ற காரணத்தினால்தான் அந்த ஜனாசா அடக்கப்படுகின்ற இடத்தை கூட மிகவும் பக்குவமாக இலகுவாக எடுத்துக் கொடுக்க முடிந்தது என்பதை இவ்விடத்தில் நான் பதிவு செய்தாக வேண்டும். அது மாத்திரமல்ல, அந்த இடம் முடிவடைந்தவுடன் அதை மீண்டும் 5 ஏக்கரால் கூட்டுவதற்கு கூட ஒரு டிசிசி சேர்மன் என்ற முறையில் தான் அதை என்னால் செய்ய முடிந்தது என்பதை நான் சமூகத்துக்கு சொல்லியாக வேண்டிய தேவை இருக்கிறது. நாங்கள் பல இடங்களிலே அடக்குவதற்காக இன்னும் முயற்சித்துக் கொண்டிருக்கிறோம். அது அடக்கப்பட வேண்டும், அது அடக்குவதற்கு நாங்கள் கதைத்துக் கொண்டிருக்கிறோம். அது மாத்திரமல்ல, இன்று ஞானசேகர தேரர் அவருடைய அப்பாயின்மெண்ட் கொடுக்கப்பட்டு அதில் எவ்வளவு ஒரு அவருடைய அதிகாரத்தை மிகவும் கவனமாக கௌரவ அலிசபரி அமைச்சர் அதே போன்று மர்ஜான் மந்திரத்துபா போன்றவர்கள் எல்லோருமாக சேர்ந்து நாங்கள் அதை எவ்வாறு குறைப்பது என்பதை நிதானமாக அரசாங்கத்துடன் கலந்துரையாடி அந்த அதிகாரத்தை குறைத்து சமூகத்தை நிம்மதியாக வாழ்வதற்காக நாங்கள் இன்று இவ்விடத்திலே அதற்கான நடைமுறையை பலப்படுத்தி சாதித்து காட்டியிருக்கிறோம். மாடு இருக்கிற விடயத்தை இந்த நாட்டிலே அது எவ்வாறு நாட்டினுடைய பொருளாதாரத்தை பாதிக்கும் என்பதை பற்றி நாங்கள் எடுத்து கூறி அதை பிற்போடுவதற்கு அல்லது அதை எவ்வாறு ஒரு சுமூகமாக அதை இல்லாமல் ஆக்குவதற்கான பேச்சுவார்த்தைகளை நாங்கள் கடந்து செய்து கொண்டு வருகிறோம். இன்னும் பல சட்டங்கள் முஸ்லிம்களுக்கு எதிராக சட்டங்கள் வர இருந்த சட்டங்களை நாங்கள் மிகவும் நிதானமாக அரசாங்கத்துடன் கதைத்து அதை இல்லாமல் ஆக்குவதற்கான பல முயற்சிகளை நாங்கள் செய்து வருகிறோம். அதே போன்று இந்த எல்லை நிர்ணயம் முக்கியமான ஒரு விடயமாக இந்த நாட்டிலே இருக்கிறது. மட்டக்களப்பு மாவட்டத்திலே முஸ்லிம்களுக்கு இருக்கிற ஆகப்பெரிய பிரச்சனை காணி பிரச்சனை. முஸ்லிம்களுக்கு 26.4% மட்டக்களப்பு மாவட்டத்திலே வாழ்கின்ற முஸ்லிம்களுக்கு 1.2% காணிகள் மாத்திரம்தான் அங்கு இருக்கிறது முஸ்லிம் பிரதேச எல்லைகளுக்குள். அது மாற்றப்பட வேண்டும். பணமடான கமிஷன் 2000 ஜூன் மாதம் அந்த கமிஷன் ரிப்போர்ட்டிலே கேபிடபிள்யூக்கு கோரலை பற்றி மத்திக்கு 240 ஸ்கொயர் கிலோமீட்டர் காணி கொடுக்கப்பட வேண்டும் என்ற அந்த கமிஷன் ரிப்போர்ட் இருந்த போது அது இல்லாமலாக்கப்பட்டு அது இன்னுமே கொடுக்கப்படாமல் இருந்தது. 2000 ஆண்டிலிருந்து நாங்கள் அமைச்சர்களாக இருக்கிறோம், அதிகாரத்திலே இருக்கிறோம், இரண்டாயிரத்தி ஓராம் ஆண்டு அதை நாங்கள் இரவோடு இரவாக கெசட் பண்ணி இருக்க வேண்டும். நாங்கள் அதை முடியாத இதுவரைக்கும் செய்து முடிக்க முடியாதவர்களாக நாங்கள் இருக்கிறோம். ஆனால் எங்களுடைய ஆட்சி காலத்திலே நிச்சயமாக நாங்கள் இந்த அரசாங்கத்துடன் மிகவும் நிதானமாக நேர்மையாக ஒரு ஸ்டாட்டிஸ்டிக் காட்டி அதை வெல்லுவதற்கான முயற்சிகளை நாங்கள் எடுத்துக்கொண்டு செல்லுகிறோம். அதில் நாங்கள் நிச்சயமாக வெல்லுவோம் என்ற ஒரு விடயத்தையும் இவ்விடத்தில் கூறி பதிய வைக்க விரும்புகிறேன். அதே போன்று எங்களுக்கு இருக்கிற இன்னும் பல விடயங்கள், நாங்கள் இன்று அரபு நாடுகளுடன் எவ்வாறு ஒரு ராஜதந்திர உறவை மேம்படுத்த வேண்டும் என்று அரசாங்கத்துடன் அவர்களுக்கு நாங்கள் பல விஷயங்களை முஸ்லிம்களும் சாதிக்கு செய்து கொடுக்க வேண்டும் என்கின்ற ஒரு விடயத்தையும் கதைத்து ராஜதந்திர முறையிலே அந்த எங்களுடைய ரிலேஷன்ஷிப்பை கூட்டுவதற்கான பல முயற்சிகளை செய்து இந்த நாட்டிலே இந்த நாட்டை இந்த நாட்டை பலப்படுத்துவதற்கும் எங்களுடைய பங்களிப்பும் நிச்சயமாக இருக்கும். அதே நேரத்தில் இந்த நாட்டிலே முஸ்லிம் சமூகமும் கௌரவமாக வழிவகைகளை செய்து கொடுப்பதற்காகவே எங்களுடைய இந்த அரசியல் பயணம் இருக்கும் என்பதை இவ்விடத்தில் பதிவு செய்தவனாக விடைபெறுகிறேன். தேங்க்யூ
பௌமஸ்தி கரு அஜித் நிசாந்த ராஜபக்ச மத்துமா எபதுமாட்ட வினாடி தாயக காலையாக தீனோ
பௌமஸ்தி கரு உலாசனாரூட கரு மந்திரித்துமணி මයිතම සතුටු වෙනවා මේ පාර්ලිමේන්තුවට පත් වෙලා දෙවෙනි අයවැය ඉදිරිපත් කරන මොහොතේ ඒ වෙනුවෙන් වචන කීපයක් කතා කරන්න අවස්ථාව ලැබීම. මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව ගන්න තීන්දුව තීරණ මත තමයි මේ රටේ පොදු මහා ජනතාවගේ සුභසිද්ධිය ඇතුළු සියලු කාර්යභාරයන් සිද්ධ වෙන්නේ. ඒ නිසාම අපේ වගකීමක් තියෙනවා ලෝකේ ඉතාමත් දරුණු ලෙස ආර්ථිකත්වයෙන් බිඳ වැටිලා ඒ වගේම අපේ රටේ ඇතුළු ලෝකේ බොහෝ රටවල් වල ආර්ථිකය බිඳ වැටිච්ච මොහොතක අයවැය ලේඛනයක් ගැන හිතන්නවත් බැරි මොහොතක මේ රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් ඉතාමත් සාර්ථක අයවැය ලේඛනයක් කාලේ හැටියට ඉදිරිපත් කරන්න ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ රටේ ජනතාවගේ වාසනාවට ශක්තිමත් ආණ්ඩුවක් මේ රටේ බිහිවෙච්ච නිසාම රටේ ජනතාව වෙනුවෙන් පැහැදිලි තීන්දු ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. පහුගිය කාලේ වගේ එල්ලිලා තියෙන පණ නැති දුර්වල ආණ්ඩුවක් මේ රටේ තිබිච්ච මොහොතක මේ වසංගතයට මූණ දෙන්න සිද්ධ වුණා නම් අද මේ රටේ සාමාන්‍ය පාලනය බිඳ වැටිලා රටේ ආර්ථිකය කඩම් වැටිලා රටේ පොදු මහජනතාවට වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි තත්යකට පත් වෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි රටේ වාසනාවකට ගෝලීය වශයෙන් මේ වසංගතයට මූණ දෙනකොට අද අපිට මේ තියෙන වටපිටාව තුළ සාර්ථක අයවැයක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් ඊයේ රාත්‍රී අපි රූපවාහිනිය බලනකොට දැක්ක දෙයක් ජර්මනියේ එක දවසකට කොරෝනා රෝගීන් 65,000 මේ වසංගතය දුරු කරන්න ඒ රටවල් ගොඩක් උත්සාහයන් ගත්ත. ලෝකේ තියෙන සාර්ථක ඉන්ජෙක්ෂන් ඕන තරම් පාවිච්චි කරන්න එයාට බලය තිබුණා. නමුත් ඒ රටවල් වලට තවමත් මේක කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. අපි දැක්ක චීනේ පහුගිය කාලේ ප්‍රාන්ත 5-6ක විදුලිය කපනවා. දවසට පැය ගාන. ඒ රටවල් වල විදුලිය කළමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. සමහර ලෝකේ රටවල් වල ගෑස් නැතුව මාස ගණන් තියෙන රටවල් අපි දැකලා තියෙනවා. හැබැයි මේ තියෙන අර්බුද හමුවේ අපට පුළුවන්කම ලැබිලා තියෙන යම් තාක් දුරට ප්‍රශ්න ඇති වුණාට ඒ ප්‍රශ්න යටපත් කරගෙන ජනතාවට යම් විදියක සේවාවක් කරන්න පුළුවන්කම ලැබිලා තිනු අපිට. විශේෂයෙන් ඩොලරය ඉතාමත් ඉහළ මට්ටමට ගමන් කරලා තියෙනවා. ඒ වගේම නැව් ගාස්තු වැඩි වෙලා මේ තුල රටේ සාමාන්‍ය බඩු මිල පවත්වා ගන්න යන්න බැරි අසීරු අවස්ථාවක් තියෙනවා. නමුත් මේ තියෙන තත්ත්වය තුල අපේ රටේ පුළුවන්කම ලැබිලා තියෙන යම් තාක් දුරට මේක පාලනය කරගෙන ජනතාවට ප්‍රශ්න තිබුණත් ජනතාවට සැබෑ ලෙස මේ තියෙන ගෝලීය වසංගතය හමුවේ අපිට මේ කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම අද අපි ඉදිරිපත් කරන අයවැය ලේඛනය සාමාන්‍යයෙන් මේ තියෙන පරිසරය දිහා බැලුවම ලේසියෙන් පෙළගස්සන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් රටේ සෑම අංශයක්ම නියෝජනය වෙන විදියට මේ කටයුතු කරන්න අපේ ආණ්ඩුව ලොකු උත්සාහයක් කරන් තියෙනවා. මුදල් ඇමැත්තුමා ජනාධිපතිතුමා අගමැත්තුමා ඇතුළු මේ සියලු දෙනාගේ කැපවීම මත මේ කටයුතු තීරණය කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි දැක්කා වැව් අමුණු 5000ක් හදන්න මේ රටේ මුදල් වෙන් කළා තියෙනවා. ඉතිහාසය අපි අහලා තියෙනවා සිංහල රජ කාලේ එදා හිටපු රජවරු වැව් බැඳි රාජ්‍යයක් හැදීර අපේ රට සංවර්ධනය කරන්න පෝෂණය කරන්න උත්සාහ කරා. ඒ හදපු වැව් ටික ගත වෙච්ච ආණ්ඩු මොනතරම් ආණ්ඩු තිබුණත් ඒ ආණ්ඩු වලට හරිය මේ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. හැබැයි මේ දුර්වල අවස්ථාවෙත් අද අපි ඉලක්කයක් තියාගෙන වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් මේ වසරේ වැව් 1050ක් අපි හදලා ඉවර කරලා තියෙනවා. ඊට ඒකට වෙන් කරපු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන ගණනින් තවත් වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඉලක්ක කරපු ප්‍රමාණයටත් එහා යන්න අපි කටයුතු කරලා තියෙනවා. එදා සිංහල රජ දවසෙන් පස්සේ මේ පද්ධතිය ශක්තිමත් කරගත්තු ප්‍රථම අවස්ථාව මේයි කියන්න තමයි අද අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ වගේම කරු මූලාසුනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමත් අපිත් ඊයේ සහභාගි වුණා අනුරාධපුරයේ සඳහිරු සෑවේ විවෘත කරන ඒ මහා දෙවන්ත උත්සවයට. අපිට ඒකට ගියාම අපිට දැක්ක දේ තමයි අපේ ඇඟට දැනුණා මහා ප්‍රතිනිර්මාණයක් කළා තියෙනවා. එදා ඉතිහාසයේ අවුරුදු 1600කට පස්සේ මේ වගේ නිර්මාණයක් කරපු ප්‍රථම අවස්ථාව. හැබැයි මේකත් අපේ රටේ තියෙන කුහක දේශපාලන ප්‍රතිඵලයක් තමයි ඇති ලෙස විවේචනය කරන්න පක්ෂ දේශපාලනය මේක අතට අරන් තියෙනවා. හැබැයි එතෙන්ට ගියාම මේ රටේ නිදහසේ ජීවත් වෙන්න මේ රටේ පුරවැසියන්ට අයිතිය ලබලා දීපු මේ රටේ රණවිරුව සිහි කරන හදපු ස්මාරකය, ඒ රණවිරුව ජීවිත දුන්නේ ඔබට අපිට මේ විදිහට මේ රටේ නිදහසේ ජීවත් වෙන්න. ඒ දීපු අයිතියට ඔවුන්ට කරන උපහාරයක් මේ කරලා තියෙන. හැබැයි මේකත් අද අපේ දේශපාලනය පටු විදියට මේක තේරු කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා. අපිට ලැජ්ජයි මේ රටේ පුරවැසිය හැටියට මේ වගේ කාර්යභාරයක් අගේ කරන්න බැරි තරම් මේ රටේ දේශපාලනය මේ මට්ටමට නම් වැඩිලා තියෙන. අපිට ඉතාමත් මේ රටේ පුරවැසියන්ට නැවතත් හිතන්න වෙයි මේ රට ගමන් කරන්නේ මොන පාරද කියලා. මේ රට යන්නේ හරි පාරද වැරදි පාරද කියලා. ඒ නිසා ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපිට එතෙන්ට ගියාම දැක්ක දෙයක් තමයි එදා ඉතිහාසයේ මේ රටේ රජ කරපු රජවරු එවගේ ස්තූප හදලා මේ වගේ මහා වෙහෙර විහාරවල් හදලා එදා අපිට තිබිච්ච උරුමය අපි රකින්න කටයුතු කරා. මෑත යුගයේදී මෙවැනි නිර්මාණයක් කරන්න පුළුවන් එකම ශක්තිමත් නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාවට නැවතත් මේ රටේ පුරවැසියන්ට අවුරුදු 1716කට පස්සේ මේ මහපොළවේ මේක කියන්න පුළුවන් කඳ හදලා දීලා තියෙනවා. ඒ නිසා මේ වර්තමානයේ ජීවත් වෙන අපිට මේ ලබලා දෙන නිදහස මේ රටේ රණවිරු ඇති කළ දීපු එය මතක් කරන්න සිහි කරන්න හදපු ස්තූපයයි. ඒ නිසා ඒකට වෛර කරන අයට අපි ගිහින් කියනවා, ගිහිල්ලා මලක් පහනක් කියලා පූජ කළා වන්දනාමාන කළා සමාවරන් එන්න කියලා තැන්ට ගිහිලා ඒ තරම් අති පූජනීය ස්ථානයක්. මේවා මේ රටේ අපි හැමෝම අගය කරන්න ඕන. අපිට පක්ෂ දේශපාලනේ තියෙන්න පුළුවන්, විවිධ ආගම් තියෙන්න පුළුවන්. නමුත් මේ රටේ මේ පුරවැසියන් වෙනුවෙන් කරපු ඒ මහා ව්‍යාපාරය, එහෙම නැත්නම් මහා යෝධ සංවර්ධනය අපි ඒව දකින්න ඕන. ඒ නිසා ගරු මූලාසනාරූ ගරු මන්ත්‍රීතුමනි, මේව අගය කරන්න තරම් අපේ රටේ මිනිස්සු බුද්ධිමත්. හැබැයි කුහක දේශපාලනය තුළ ඒකට ඉඩක් නැති බව නම් අපිට පේන්න තියෙනවා. ඒ වගේම මේ විදියට මහා සංවර්ධන ඉලක්ක කරගෙන යන අතරෙම අපි දැක්කා පහුගිය දවස් ගිය අවුරුද්දේ අයවැලේකට ඉදිරිපත් කරනකොට මාර්ග කිලෝමීටර් 100,000ක් මේ රටේ හදන්න වැඩපිළිවෙලක් හැදුවා. හදලා ඒකේ ක්‍රියාත්මක කරා. දැන් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මේ වරද කිලෝමීටර් 1000 ගණක් හදලා දීලා තියෙනවා. දැන් අපිට තවත් සැලසුම් විශාල ප්‍රමාණයක් හදලා දීලා තියෙනවා. අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ තමයි ගම්වල මිනිස්සුන්ට කොන්ක්‍රීට් පාරවල් දැක්කේ. ගම්වල මිනිස්සුන්ට කොන්ක්‍රීට් කැටල්ලපු පාරවල් දැක්කේ.
ගරු මන්ත්‍රීතුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
ඒ සංවර්ධනයේ ගමට ගෙනාව. ඒ වගේම අපි විශ්වාස කරනවා නැවතත් එදා කොන්ක්‍රීට් කැටගල්ලන්න පාරවල් සංස්කෘතිය මිනිස්සුන්ට දුන්නා වගේම ගමේ පාරත් කොන්ක්‍රීට් ගමේ පාරත් කාපට් වෙන සංස්කෘතිය ආරම්භ කරේ
මේ අපේ වර්තමාන රජෙන්. එනිසා අපට සතුටු වෙනවා අද ගම්මල ගියාම මිනිස්සු එදා අපෙන් ඉල්ලල බොරු ටිකක් දාලා වලවහල දෙන්න කියපු මිනිස්සු අනේ මන්ත්‍රීතුමා අපට ගමේ පාර කාපට් කරලා දෙන්න තරම් අභිමාණයෙන් මේ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් මට්ටමේ ශක්තිමත් වැඩපිළිවෙලක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා කරු මන්ත්‍රීතුමනි ඔබත් අපත් දන්නෝ අපේ ගම්මල පාරවල් ගොඩාක් දුෂ්කර වෙලා ඒවා යන්නේ නැ බැරුව තියෙනකොට මේවා ගොඩ නැගුවා. හැබැයි මේක අපි දැක්ක පටු දේශපාලනේ මේව විවිධ විදියට විවේචනය කරා. හම් එදා සදන් හයිවේ එක එහෙම නැත්නම් දකුණේ තියෙන හයිවේ එක පටන් විවෘත කරනකොට සමහර නායකයෝ කිව්වේ කොළඹට ඇඹුල් තියල් ගේන්නේ මේ පාරවල් හදන්න කියලා. පෝට් සිටිය හදනකොට කරටේ කළුගල් ඉවර වෙයි කියලා කිව්වා. වැරදිලාව සඳහිරුසෑය හදන පැත්තට ගියා නම් කියයි මේ රටේ ගැඩොල් ටිකක් ඉවර වෙයි ඒක හදලා ඉවර වෙනකොට. ඒ තරම් පටු විදියට දකපු දේශපාලනයක් මේ රටේ තිබිලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ පටු දේශපාලනේ දකින අයත් එක්ක මේක කරන්න බෑ. පහුගිය දවස්වල ගුරුවරු පාර්ට බැස්සම ඒ වේදිකාව ඉස්සරහට ඇවිල්ලා අඬ අඬ මහ බොරු මත මේ රටේ පතුරවන්න කටයුතු කරා. මේ සියල්ල ගුරුවරු වෙනුවෙන් ඒ කටයුතු අපි කරන්න පුළුවන්කම මේ තියෙන අර්බුදේ හැමුවේ තිසඳලා තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අපට කරන්න තියෙන යුතුකම් සියල්ලම අපි ඉදිරි කාල පරිච්ඡේදයේදී ඉෂ්ට කරන්න සූදානමින් ඉන්නේ. අර කතාවක් තියෙනවා රැල්ලට බය නම් වැල්ලට යන්නේ නැහැ කියලා. එනිසා අපි මේ ආණ්ඩුව ගත්තේ කාටවත් බය කටයුතු කරන්න නෙවෙයි. අපි මේ රටේ පොදු මහජනතාවගේ යුතුකම් ඉෂ්ට කරන්න නිර්භීතව තීන්දු අරගෙන කටයුතු කරන්න සූදානම් කියන එක මේ උත්තරීතර සභාව හැමුවේ තබමින් මානිහෙන්ට යනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරුමන්තුමා. ගරු අනුප බැස්කුවල් මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ආයිබන් උලස්නාරුඩ මන්ත්‍රීතුමනි 2022 අයවැය පිළිබඳව කතා කරන්න ලැබීම පිළිබඳව මා පළමුව සතුටු වෙනවා. අපි දන්නවා අයවැයකින් අපි ප්‍රධාන වශයෙන්ම අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තමයි අපි කටයුතු කරන්නේ. අභියෝගයකට මුහුණ දීලා තියෙන මොහොතක ඒ අභියෝගය ජයගෙන සාර්ථකව අයවැය තුලින් අපේ ඉලක්ක සපුරා ගැනීම තමයි අපේ පරමාර්ථය. අපි දන්නවා දළ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීම, බිඳ වැටුණු දළ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීම ඉලක්ක කරගත් නිෂ්පාදන අයවැයක් තමයි මෙවර අයවැය විදිහට ඉදිරිපත් කරන්නේ. එක් ඉතාමත් සාර්ථකව මේ තියෙන තත්ත්වය තුළ ජනතාවගේ සහභාගිත්වය තුළින් ජයග්‍රහණය කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අපි දන්නවා ඊයේ උදේවරුවේ මතුගම හිටපු අපේ ඇමතිතුමා, ඒ වගේම හිටපු දිස්ත්‍රික් නායකතුමා, දැන් ඉන්නේ අපිත් එක්ක නෙමෙයි අපිව දාලා ගිය පුද්ගලයා ප්‍රබල විවේචනයක් එල්ල කරා මේ අයවැයට. මතුකම සංවර්ධන කමිටුවේ, ඒ වගේම දොඩංගොඩ සංවර්ධන කමිටුවේ සභාපති විදිහට ඒ තත්ත්වය නිවැරදිද යන්න පිළිබඳව විවරණය කිරීම ඉතාමත් වැදගත්. අපි දන්නවා එතුමා කියපු විදිහට අපි මෙතෙක් කල් එතුමාගේ දේශපාලනය ගැන අපි කතා කරේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව අතිගරු ජනාධිපතිව විවේචනය කිරීම ගැන අපි කතා කරේ නැහැ. මැතිවරණයේදීත් එතුමා විවේචනය කරේ නැහැ අපි ඒ කාලෙදීත් මෙතෙක් දක්වා. නමුත් අද වෙනකොට ඒ පිළිබඳව විවරණයක් කිරීම මට අයිති රාජකාරියක් කියලා මම හිතනවා. මතුකම සහ දොඩංගොඩ සංවර්ධන කමිටුවේ සභාපති එතුමා කිව්වා වසර 40ක දේශපාලනය තුලදී අත්දැකීම් පිළිබඳව ඒ විශිෂ්ට කාල පරිච්ඡේදයක් කියලා කිව්වා. අද මේ කාල පරිච්ඡේදය විශිෂ්ට නැහැ කියලා කිව්වා. අපි දන්නා පසුදුම් කෝරළේ නායකයා විදිහට ඒ පළාතේ ප්‍රධානම එක දෙයක් තමයි අධ්‍යාපනය. CWW ගණන් කර මැතිතුමා දුපං කලාපයේ ජීවත් වුණු කලාපයේ විශ්වවිද්‍යාලයක් තිබුණේ අත්වශයෙන්ම කලතුර දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාලයක් තිබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව රජයෙන් ඉත්තපැන ධම්මාලංකාර හාමුදුරුවෝ ඉල්ලුවා විශ්වවිද්‍යාලයක් දෙන්න කියලා. අපි දන්න විදිහට වසර 40ටම එතුමා උසස් අධ්‍යාපන ආයතනයක් ඉල්ලුවේ නැහැ රජෙන්. ඉල්ලුවනම් අනිවාර්යෙන් ලැබෙනවා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙනුත් මේ නව රජයෙනුත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙනුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් අපි ඉල්ලා සිටියා විශ්වවිද්‍යාලයක් කලතුරට දෙන්න, ඉත්තපාන්ට දෙන්න කියලා. ඒක ලැබුණා. ඒ සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙනවා. වසර 40ට මෙහෙම දෙයක් සිද්ධුනේ නැහැ. අපිට අධ්‍යාපනය නැතුව, ශිල්ප දැනුම නැතුව, සාර්ථක දැනුමක් නැතුව පළාතක් විදියට සංවර්ධනය කරන්න බෑ, ජය ගන්න බෑ, ආර්ථිකය වර්ධනය කරන්න බෑ. ඒක ඉතාමත් සත්‍ය දෙයක්. GDP එක වර්ජනය කිරීම සඳහා දල දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා දැනුමෙන් පිරිපුන් පිරිසක් අපිට අවශ්‍යයි. ඒ විශ්වවිද්‍යාලය ලැබේ. ඒ වගේම තාක්ෂණික විශ්වවිද්‍යාලය කිල්ලුවා. එතෙක් කිල්ලලා තිබුණේ නැහැ පීරියඩ් එකේදී. තාක්ෂණික විශ්වවිද්‍යාලයක් කල්තොට ලැබෙනවා. සිල්පර කොට්ටන් කරගහන පිරිසක්, කොන්දොස්තරවරුන්ගේ පිරිසක්, එහෙම නැත්නම් කොස්තාපල්ලගෙන් විතරක් රටේ ආර්ථිකය පස්සුදු කෝලේ ආර්ථිකය ශක්තිමත් කරන්න බෑ. ඊළඟ පරම්පරාව මේ පරම්පරාව ඉහළ අඩියකට ගෙනියන්න තමයි අධ්‍යාපනය දීලා තින්නේ. ඒ වගේම තමයි පස්සුදු කෝලේට තාක්ෂණික කාර්මික විද්‍යාලයක්වත් නැහැ. නයිට් ආයතනයක් නැහැ. වීටී ආයතනයක් නැහැ. එහෙම එකක් ඉල්ලලත් නැහැ. අපි දන්න දෙයක් කනගාටුවෙන් උනත් මේවා කියන්න සිද්ධ වෙනවා. වසර 40ක කාලය තුලදී ඒවා අපිට ලැබුණේ නැහැ. දැන් නයිට් ආයතනයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතිකර ජනතාවගේ සංකල්පය මත රට පුරා සිද්ධ වෙන අතරවාර තුල බුලත් සිංහලට අපි ජනවාරි මාසයේ ඉංගක් විවෘත කරනවා වීටී ආයතනයක්. නයිට් ආයතනත් ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම ප්‍රධානම මධ්‍යස්ථානයක් තමයි මතුකම කියන්නේ. ආනන්ද ශාස්ත්‍රාලය ජාතික පාසලක්, කන්නංගර ජාතික පාසලක්, ඒ පාසල්වල ශිෂ්‍යයිට පස්සේ උසස් අධ්‍යාපනය ලබා ගන්න ආයතනයක් නැහැ. අඩුම ගානේ කාර්මික විද්‍යාලයක් අත නේව ලැබෙනවා. ඒ වගේම ජාතික පාසලක් පස්සුදුන් කෝල්ලේට එතුමා දායද කරේ නැහැ. ඒවා දායද කර කීපයක් තියෙන දායද කරේ වෙනත් මන්ත්‍රීවරු. අපි දන්නවා මෙවර ජාතික පාසල් 10 වැඩසටහන යටතේ පස්සුදුන් කෝල්ලේට අගලවත්ත ආසනට එකම එක ජාතික පාසලක්වත් තිබුණේ නැහැ. මතුකොට ජාතික පාසල් 3ක් තිබුණා. මෙවර මේ ආයවැයෙන් අගලවත් ආසනයට නොතිබුණු අගලවත් ආසනයට පස්සුදුන් කෝලේට ජාතික පාසල් 3ක් ලැබෙනවා. සමස්තයක් ඉදිරිය ගත්තාම පස්සුදුන් කෝලේට ජාතික පාසල් 10ක් විතර ලැබෙනවා. ඒවත් ජයග්‍රහණ නෙමෙයිද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කය දැනුමෙන් පිරිපුන් සමාජයක්, ශක්තිමත් වෘත්තිකයෝ පිරිසක්. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් සැලැස්ම එක තමයි අපේ ජාතියේ මුදුන් මල්කඩ වගේ තියෙන රාජපක්ෂ සහෝදරත්වය බිඳ දැමීම සඳහා එතුමා කුමන්ත්‍රණය කරනවා, ප්‍රකාශ කරනවා. එතුමා අවසානයේදී ඉල්ලා සිටියේ මේක මේ තත්ත්වයට දෙවියන් වහන්සේගෙන් තමයි ඉල්ලා සිටියේ. දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියා සාප වෙන්න කියලා. මට කුකුසක් ඇති වෙනවා, ඇයි දෙවියන් වහන්සේගෙන් සාප ඉල්ලුවේ කියලා මේ පස්සුදුන් කෝරලේ, ඒ වගේම කළුගන්තර සිංහා කියපු නායකයා. ඒ වගේම තමයි අපි දන්නවා කිතුල් ගවියෝ, කිතුල් නිෂ්පාදකයෝ විශාල ප්‍රමාණයක් පස්සුදුන් කෝරලේ ඉන්නවා. ඔබතුමා කාලයක් තිස්සේ කිතුල් ගවියන්ට සහනයක් සලසන්න ඕනේ කියලා කතා කරා. නමුත් මොකක්වත් සිද්ධ වුණේ නැහැ. අපි මැතිවරණ කාලයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් කිතුල් නිෂ්පාදකයන්ට තියෙන අඩත්තට්ටන් නතර කරන්න කියලා, පොලිසියෙන් තියෙන අඩත්තට්ටන් නතර කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒක එතුමා ඒ වෙලාවෙම කරා. ඒ වගේම පොලිසියේ චක්‍රලේඛනයක් ඇව පොලිස් පුතුමා සියලුම පොලිස් ස්ථාන චක්‍රලේඛනයක් ඇව. ඒ වගේ අපි ඉල්ලා සිටියා කිතුල් සංහතන මණ්ඩලයක් හදන්න ඕනේ කියලා, කිතුල් ව්‍යාපාරිකයෝ සහ නිෂ්පාදකයන්ට උපරිම ශක්තිය ලබා දෙන්න. ඒක මාස 6ක් යන ඉස්සෙල්ලා අරුන්දික ප්‍රාන්ත ඇමතුමාගේ අමාත්‍යාංශයට සිද්ධ වුණා. දැන් ඒ පළාතට කිතුල් කර්මාන්තය සඳහා කර්මාන්ත ශාලාවක් එනවා. ඒ නිසා ඒ කාලය තුල වුණේ මොනවද? තැබෑරුම් පහක් අගලවත් ආසනෙන් ලැබුණා. තැබෑරුම් ලැබුණයි කියලා පස්සුදුන් අපි ගත්තොත් හොරණ කර්මාන්ත පද්ධතියක්ම තියෙනවා. පානතර තියෙනවා, කළුතර තියෙනවා, බේරුවල තියෙනවා. දුප්පත්ම කලාපයේ පස්සුදුන් කෝලේ තමයි. සංඛ්‍යාලේකන දක්ත පරිශීලනය කරලා බලන්න දුප්පත්ම කලාපයේ පස්සුදුන් කෝලේ තුල තියෙන්නේ බුලත් සිංහල, මතුගම සහ අගලවත්ත සහ බුලත් සිංහල කියන එක දුප්පත්කම වැඩි. ඒක නිසා මේ නව රජයේ නව සැලැස්ම තුල අතිගරු ජනාධිපතිතුමාගේ, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්ම තුල තියෙන නව රාජ්‍ය ගොඩනගන්න දුෂ්කරතාවයේ මැඩගෙන තමයි
විනාඩි 2ක කාලයක්
තියෙන්නේ. යුද්ධයෙන් පස්සේ ජපානය ගොඩනැගුණේ, දකුණු කොරියාව ගොඩනැගුණේ, ඒ වගේම ජර්මනිය ගොඩනැගුණේ, සීලුම් රාජ්‍ය ගොඩනැගුණේ අතිශයින්ම අභියෝගාත්මක තත්ත්වයන් මැද්දে ජනතාවගේ සහභාගිත්වයෙන්, ජනතාව කැපවීමෙන් නිෂ්පාදන ආර්ථිකය සකස් කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් තියෙනවා. ජනතා සහභාගිත්වය අවශ්‍යයි, ජනතාව කැපකිරීම අවශ්‍යයි, මන්ත්‍රීවරුන්ගේ කැපකිරීම අවශ්‍යයි. ඒ සියලු දෙනා කැපකිරීම මත යන ගමනක් තුළින් විතර අපිට මේ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ විශිෂ්ට නායකත්වයට අපහාස කරන්නේ නැතුව මේ ගමනට ශක්තිමත් දායක වෙමින් ඉතිහාසය අමතක කළා කිව්වා වගේම ඉතිහාසයේ සියලු දූෂණ අමතක කරලා නෙමෙයි ඒ කරපු දූෂණ වංචා හොරකම් පිළිබඳව හොයා බලලා ඒවා නැවතත් නොකරන තත්ත්වෙ මේ රටපත් කරලා ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා අයෝමේ නායකත්වයක් ලබා දෙන අපේ පොදු ජන පෙරමුණටත් සියලුම පක්ෂවලට ශක්තිය ලබා දෙන්න කියලා මම ඉල්ලාසිනේ. ඒ වගේම තමයි එතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඇමරිකාවට ගිය ගැන කතා කරන එතුමල්ලා. අපි දන්නවා චීනයේ නායකතුමා මාඕසේතුන් රට ගිය නැතුණට ඩෙන් ෂියාපින් ප්‍රංශයට ගිහිල්ලා ප්‍රංශය ඉගෙනගෙන ඇවිල්ලා තමයි 1992 දී චීනයේ දැවැන්ත ආර්ථික පෙරළිය ඇති කරන්න බටහිරටත් විවෘත කළ රට ආයෙන්න රට විවෘත කළ රටේ ජාතික ආර්ථික ශක්තිමත් කරේ. ජාතිකවාදය මාඕසේතුන්ගේ තිබුණා නව ජාතිකවාදය ඩෙන් ෂියාපින්ගේ තිබුණා. නව ජාතිකවාදයේ දක්මට අනුව විවසායකත්වයට අත දීලා විවසායකත්වයට තැන දීලා ආයෝජනයට රට විවෘත කරලා රටේ චීන ජනතාවගේ ශක්තිය දැවැන්ත විදිහට නගා සිටුවලා විවසායකත්වය තුලින් තමයි ලෝකේ ජයගත්තේ. ඒ වගේ සැලැස්මක් තමයි අපිට අවශ්‍ය කරන්නේ. එහෙම නැත්නම් හිඟා කන ක්‍රමයක් නෙමෙයි. ඒක නිසා විවසායකත්වයේ ශක්තිමත් කිරීම සඳහා
දරු
ආයෝජන ලබා ගැනීම සඳහා යන මේ සැලැස්ම මේ ආර්ථික නව අයවැය තුල තියෙනවා. ඒක නිසා ඒ සඳහා ශක්තිය බලය ධෛර්යය සියලු දෙනාටම ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටින කැපීම ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ව්‍යවසායකත්ව සඳහා විවෘත කළ තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබ සැමට ජය වේවා.
බොහොම ස්තුතියි. ගරු කින්ස් නෙල්සන් මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක්.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි 76 වෙනි අයවැයට අදහස් ඉදිරිපත් කරන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. මුලින්ම මම කියන්න කැමති මුදල් ඇමතිවරයා එතුමාගේ අයවැය කතාවේදී මේ රටේ ජනගහණයෙන් 80%ක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරන බව එතුමා ප්‍රකාශ කරා. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම 75%ක් ජීවත් වෙන්නේ ගොවි ජනතාව. මම අහන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, අද මේ රටේ ගොවියා පොහොර ටික ඉල්ලනකොට පොහොර ටික ලබා දුන්නේ නැහැ. දැන් මේ වෙනකොට වැව් ටික පිරිලා මේ අවස්ථාවේ පොහොර ටික ලබා දුන්නා නම් මේ රජයට ලොකු ගෞරවයක් ලැබෙනවා. වී අතිරිත්යක් වෙන්න තිබුණා. ඒ නිසා මම මේ අවස්ථාවේ ගොවි ජනපදයකින් එන මන්ත්‍රී කෙනෙක් විදියට මම කනගාටු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මට මතකයි කෘෂිකර්ම ඇමතිතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා ඔක්තෝබර් මාසයේ 16 වෙනකොට මේ රටේ සියලුම ගබඩා පොහොරවලින් පුරවනවා කියලා. අදටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට කිසිම පොහොරක් ලැබිලා නැහැ. අදටත් ඒ ගොවියෝ මඩ වැඩ කරලා බලන් ඉන්නවා කවදද අපිට පොහොර ටික ලබා දෙන්නේ කියලා. ඒ වගේම අද දැන් මේ ඉන්දියාවෙන් එනාපු නැනෝ පොහොර එක අපේ ගරු මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට අද ගොවි ජනතාවට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. කෘෂිකර්ම අධ්‍යක්ෂක ජනරාල්වරයා කියනවා ප්‍රසිද්ධ නාලිකාවක ඇවිල්ලා කියනවා මේ නැනෝ පොහොර එක අධික වර්ෂාවේ පාවිච්චි කරන්න බෑ, අධික අවුරස්නේ පාවිච්චි කරන්න බෑ, මේක හවසට විතරයි පාවිච්චි කරන්න ඕනේ කියලා එතුමා මේ රටේ ගොවි ජනතාවට කියනවා. මම අහන්න කැමති, එහෙමනම් මේ පහුගිය කාලේ ඇදිච්ච වර්ෂාව මේ පොහොර ලැබිච්ච ප්‍රදේශවල ගොවියෝ පාවිච්චි කරා නම් මේ පොහොර ටික විනාශ වෙලා ගිහිල්ලා ඇති ගරු මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙවෙයි, අද කෘෂිකර්ම ඇමතිතුමා කියනවා අපි දෙන පොහොර පාවිච්චි කරන්න, පොහොර පාවිච්චි කරලා නිසි ඵලදායක් නොලබුණොත් අපි ගොවියට වන්දි ලබා දෙනවා කියලා. මේ වන්දි දෙන ක්‍රමවේදය කිසිම තැනක ලියවෙලා නැහැ මේ අයවැය කතාවේදී. අද මේ රටේ වී පොරොන්දුවට වැඩ කරන ගොවියෝ ඉන්නවා, අක්කර දෙකහමාරක් අස්වද්දන ගොවියෝ ඉන්නවා, ඒ වගේම හවුලේ ගොවිතැන් කරන ගොවියෝ ඉන්නවා. මම අහන්න කැමති මුදල් ඇමතිතුමාගෙන් ඔබතුමා කොහොමද මේ ගොවියාගේ වගා හානි වුණොත් ඒ වගා ණය වගා ආධාර ලබා දෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි, මේ රටේ 80%ක් කෘෂිකර්ම ශේෂ්ඨයේ නියදෙනවා කියලා කෘෂිකර්ම ඇමතිතුමා කියනවා නම් එහෙනම් මේ රටේ බහුතරයකට අද එතුමා බොරු කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, මම මේ අවස්ථාවේ කියන්න ඕන අද ගොවියා හිඟා කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ගොවියා හිඟා කන පත්ත්වයට පත් නොකර ගොවියාට වගා කරලා ඒ ගොවියා ඉල්ලන පොහොර ටික ලබා දෙන්න කියලා මම මේ අවස්ථාවේ ගරු සභාවට යෝජනා කරනවා. ගරු මන්ත්‍රීතුමනි, දැන් නැනෝ පොහොරක් ගැන කතා කරනවා. මේ නැනෝ පොහොර අපි හොයලා බැලුවා, මේ ඉන්දියන් සමාගමෙන් මේ ගිනාපු නැනෝ නයිට්‍රජන් පොහොර මේකට ලැබිලා තියෙන බලපත්‍රේ, පෙට්‍රන් බලපත්‍රේ හරියට මාස 3යි පේටන් බලපත්‍රේ ලබා දීලා. මේ පේටන් බලපත්‍රේ ලබා දීලා මාස 3ක් ඇතුළත තමයි මේ පොහොර අපේ රටට ගේන්නේ. මේ පොහොර කිසිම රටක පාවිච්චි කරලා නැහැ. අඩුම ගානේ ඉන්දියාවේ කිසිම තැනක මේ පොහොර පාවිච්චි කරලා නැහැ ගරු මන්ත්‍රීතුමනි. එතකොට අද අපේ මේ භූමිය, මේ අපේ සුන්දර රට ඉන්දියාව පාවිච්චි කරනවා මේගොල්ලන්ගේ පොහොර පරීක්ෂණ කරන්න. මේකද කෘෂිකර්ම ඇමතිවරයාගේ தත්තේ? ඒ විතරක් නෙවෙයි, අද බලන්න මේ පොහොර නැවතුවේ පහුගිය කාලේ ගොවියට කිව්වේ විසයි මේ පොහොර රසායනික පොහොර පාවිච්චි කරන්න එපා, වකුගඩු රෝගය හැදෙනවා කිව්වා, පිළිකා රෝගය හැදෙනවා කිව්වා, නොයෙකුත් දේවල් කියලා විසයි කියලා අද ගොවියට පොහොර ටික නැවතුවා. හැබැයි මේ ආයතනෙන් ඇහුවම මේ ආයතනේ කිසිම කෙනෙක් කියන්නේ නැහැ මේ නැනෝ නයිට්‍රජන් පොහොරක රසායනික පොහොරකද්ද කාබනික පොහොරකද්ද කියලා ඇහුවොත් ඒගොල්ලන්ට දෙන්න උත්තරයක් නැහැ. එමුනම් මොනවද මේ පොහොර? අද කෘෂිකර්ම ඇමතිතුමා කියනවා දැන් මේ වෙනකොට මේ ගෙන්නපු පොහොරවලට ඒගොල්ලෝ කිව්ව මිලට වඩා මිලියන 7000ක් වැඩිපුර ගෙවන්න වෙනවා කියලා එතුමා කියනවා. එතුමා කියනවා මේ සම්බන්ධව මම කිසිම දෙයක් දන්නේ නැහැ, පොහොර බාර ඇමතිතුමා ශසින්ද රාජපක්ෂ ඇමතිතුමා එතුමාගෙන් අහන්න ඕනේ කියලා. අද මොකටද එහෙනම් මේ ඇමතිවරු? ඔබතුමාලා එක පැත්තකින් කියනවා ඇමතිවරුන්ගේ වියදම් අඩු කරනවා, රජයේ නිලධාරීන්ගේ වියදම් අඩු කරනවා කියලා. එහෙම කියනකොට අනිත් පැත්තෙන් මිලියන 70000ක් මිලියන 70000ක් අද මිලියන සමාවෙන මිලියන 70000ක් වියදම් කළා මේ පොහොරට වැඩිපුර ගෙවනවා. ගරු මූලාසන මන්ත්‍රීතුමනි, දැන් අද බලන්න මේ තත්ත්වය නිසා අද අපේ රට ජාත්‍යන්තරයට අපකීර්තියට ලක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ පිළිගත්ත බැංකුවක්, මහජන බැංකුව අද අප්‍රසාදයට ජාත්‍යන්තරයට ලක් වෙලා තියෙනවා. අද මේවා පරීක්ෂණ කරන්නේ නැතුව මේවා සල්ලි වේල පහෙන් අරපු නිසා තමයි අද අපේ රටේ බැංකුව මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම දැන් අපේ රටට අසූචි නැවක් ඇවිල්ලා තියෙනවා. මේ අසූචි නැව අපේ රට ඒ මුහුදු සීමාවේ එහෙට මෙහෙට සැරිසරනවා. දැන් මේ නැව සාක නිරෝධාන මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතික්ෂේප කරනවා. අද මොකටද තුන්වෙනි පාර්ශ්වයක්? මේ තුන්වෙනි පාර්ශ්වයක් ගැන කතාවක් කරන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම රටේ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල් වරයාට ඒ බලය පැවරෙනවා 1999 අංක 13 අංක 35 ශාක ආරක්ෂක පනත යටතේ. ඒ විතරක් නෙමෙයි, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ශාක නිරෝධායන මධ්‍යස්ථාන රටවල් 184ක් සම්මුතියට ලක් වෙලා තමයි මේ ශාක නිරෝධායන රටවල් වලට ඇතුල් වෙනකොට කාබනික පොහොර ගේනකොට මේවා හොඳද නැද්ද කියන එක ඒ පරීක්ෂා කරලා බලන්නේ. ගරු මන්ත්‍රීතුමනි, අද උදෑසන ගරු ගම්මන්පිල්ල ඇමතිතුමා එතුමා කිව්වා අද අපේ රට ලොකු අරබූදකට ලක් වෙලා තියෙනවා කියලා. එතුමාගේ වචනවලින් වැඩිපුර කියවුනේ මේ අරබූදය ගැන. එහෙමනම් මං අහන්න කැමති, රට අරබූදයකට ලක් වෙලා නම් මේ පොහොරවලට විශාල මුදලක් දැන් වැඩිපුර ගෙවන්න යනවා. මේ අරබූදස්සේ කවුද මේ මුදල නාස්ති කරේ? කවුද මේවා කොමිෂන් ගැහුවේ? මේවා රටේ ජනතාවට කියන්න වෙනවා. එතුමා ඒ විතරක් නෙවෙයි, එතුමා කියනවා අපි හිටියනම් මොකද කරන්න කියලා. අපි හිටියනම් ගොවියට පොහොර ටික දෙනවා. මේක තමයි අපි කරන්නේ. මේ අරබූද තත්ත්වයේ තුල අපි මේ ගොවියට පොහොර ටික දෙන්න ඕන. මේ කොවිඩ් වසංගතයේ හින්දා නෙමෙයි අද ගොවිය අසරණලා තියෙන්නේ. මේ රටේ අහිංසක ගොවි ජනතාව කිව්වේ අපිට පොහොර ටික දෙන්න කියලා. ගරු මන්ත්‍රීතුමා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම අහිංසක ගොවියා වීයටේ මඬර දැම්මොත් තමයි ඒ පවුල නඩත්තු වෙන්නේ. ඒ පවුලේ දරුවගේ පාසල් යන පොට්ටික අරන් දෙන්නේ, ඒ පාසල් යන සපත්තු කූට්ටම අවශ්‍ය කරන දේවල් අරන් දෙන්නේ ගොවියා වී යටේ මඩට දැම්මොත්. පන්සලට දාන ටික දෙන්නේ, කෝවිලට දාන ටික දෙන්නේ, ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරන්න මේ අහිංසක ගොවියා වී යටේ මඩට දැම්මොත් විතරයි. අද ගොවියා අහස බලාගෙන දෙස් තියනවා. 225ටම හෙන ඉල්ලනවා. දැන් මේකට අපිත් එකතු වෙලා. ඒ නිසා මම ගරු මුදල් නැමැතුමාට කියනවා, ඔබතුමා මේ අහිංසක ගොවියට අනිවාර්යයෙන්ම ලොකු වන්දියක් දෙන්න වෙනවා. මේ වන්දිය ගැන කිසිම තැනක සටහන් වෙලා නැහැ. ඒ නිසා මේ වන්දිය දෙන ක්‍රමවේදයක් දියත් කරන්න කියලා මම මේ ගරු සභාවට යෝජනා කරනවා. ඒ වගේම විමල් විරවංශ ඇමතිතුමා, එතුමා කියනවා මේ පොළව පරීක්ෂා කරලා පොළවට අවශ්‍ය පොහොර ටික දෙන්න ඕනේ කියලා. අපි කියන්නේ මේ පොළව පරීක්ෂා කරලා ගොවියට අවශ්‍ය පොහොර ටික දෙන්න කියලා. දැන් එතුමා ඊයේ මෙතෙන්ට අවිල්ලා මහා ලොකුවට පම්පෝරි ගහලා පොළවට අවශ්‍ය පොහොර ටික දෙන්න ඕනේ කියලා ගියා. කොහො දැන් පොළවට අවශ්‍ය පොහොර? පොළවට අවශ්‍ය පොහොර ටික ලැබිලා තියෙනවද? කිසිම ගොවියෙකුට පොහොර ටික ලැබිලා නැහැ. අද පළතුරු ගොවියට පොහොර ටික ලැබිලා නැහැ. එළවලු ගොවියට පොහොර ලැබිලා නැහැ. තේ ගොවියට පොහොර ලැබිලා නැහැ. වී ගොවියට පොහොර ලැබිලා නැහැ. සමස්ත ගොවියට අද පොහොර ටික ලැබිලා නැහැ. ඒ විතරක් නෙවෙයි, එතුමා කියනවා හාල් නිෂ්පාදනය කරන රටවල් වලින් අද එය හාල් ආනයනය කර එය අපනයනය කරන්නේ නැතිලු. හාල් ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඒ රටවල් පිළි අරගෙන තියෙනවා ඉදිරියේදී විශාල ආහාර හිඟයක් එනවා කියලා. හැබැයි එහෙම කිය කිය අපේ රටේ මොකද්ද කරන්නේ? අපේ රටේ වී ඇටේ නිෂ්පාදනය කරන අපේ පළතුරු ගොවියට, එළවලු ගොවියට අද බඩට ගහලා අපිට පිටරටින් හාල් ගෙන්නන්නත් බැරි නම්, ඒ අය අපිට හාල් දෙන්නත් නැත්නම් ඉදිරියේදී බඩකින්නේ තමයි අපිට මැරෙන්න වෙන්නේ. අද බඩු මිල අහස උසට ගිහිල්ලා ගරු මන්ත්‍රීතුමනි, නාඩු කිලෝ එකක් 150යි, අද කිරිපිටි 1195යි කිලෝ එකක්, ඒ වගේම සීනි 155යි, පරිප්පු 245යි, ඒ වගේම අද ගෑස් සිලින්ඩරයක් හොයාගන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ කතා කරපු මැති ඇමතුරු මන්ත්‍රීවරු මේ සම්බන්ධව වචනයක්වත් කිව්වේ නැහැ. හැමදාම ප්‍රසිද්ධ නාලිකාවලට පෙන්නනවා ගෑස් පෝලිං, කොහෙන්ද මේ ගෑස් සිලින්ඩරයක් ගන්නෙ? දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තනම් අපිට දර කෑල්ලක් හරි තියෙනවා පත්තු කරගෙන බත් ටිකක් ලිපේ තියාගන්න. හැබැයි මේ නගරබද ජීවත්වල ඉන්න ජනතාව අද අසලන භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගැන කතා කරන්න අද කිසිම මන්ත්‍රී කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. මේ අයව ගැන තමයි ඔබතුමාලා බැඳිලා ඉන්නවා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ අයව ගැන හොඳ කියන්න. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ දේවලුත් කතා කරන්න වෙනවා රටේ ජනතාව වෙනුවෙන්. මෙතෙන්ට ඡන්දෙන් පත් වෙච්ච ආපු මන්ත්‍රීවරු මේවා ගැන කතා කරන්න. මේවා ගැන අපි විපක්ෂයක් ඉදිරියේ මේවා කියනකොට මේ සත්භාවයෙන් කියන්නේ අපි මේ බොරදියේ මාළු අල්ලන්න හදන්නේ නැහැ. අද ගෙයක් හදන එක රටේ ජනතාවට හීනයක් වෙලා. සිමෙන්ති කොට්ටයක් හොයාගන්න නැහැද? අද අඩි 12 සීට් එකක් රුපියල් 1000කින් වැඩි වෙලා, යකඩ ටොන් එකක් රුපියල් 40000කින් වැඩි වෙලා ගරු මූලාසන මන්ත්‍රීතුමනි. ඒ වගේම අද අපේ රටේ තෙල් පිරිපාදුව, ගරු මන්ත්‍රීතුමනි, මේ අපේ රටේ සම්පත්. මේවා කවුරු ආණ්ඩු කෙරුවත් මේවා අපි ආරක්ෂා කරන්න ඕන. මේ ආරම්භ කරේ ඩඩ්ලි සේනානායක මැතිතුමා 1967 මුල්ගල් තියලා 1969 ආරම්භ කරපු අපේ රටේ තෙල් පිරිපාදුව එදා මෙදාතුරු කිසිම දවසක මේවා වැහුවේ නැහැ. හදිසියෙන් මේක අලුත් වැඩියාවක් කරන්න වැහුවා මිසක් කවදාවත් මේ තෙල් පිරිපාදුව වැහුවේ නැහැ. ඒ නිසා අද රටේ තියෙන දේපළ විකුණනවා, රටේ තියෙන සම්පත් වහලා දානවා. මොකද්ද මේ කරන්නේ? අද කතා මුදල් ඇමතිවරයා කියනවා රජයේ සේවකයා කරදරයක් වෙලාලු.
ගරු මන්ත්‍රී, ඔබතුමාට විනාඩි 3ක් කාලයක්.
රජයේ සේවකයා කරදරයක් වෙලා නම් මම දැක්කා මට ඉස්සෙල්ලා කතා කරපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මේ රේ සේවකයෝ ගැන, රජයේ සේවකයන් ගැන බොහොම අගේ කිරීමෙන් කතා කරනවා. එක්කෙනෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. මේ කොවිඩ් වසංගතෙත් එක්ක රජයේ සේවකයෝ මොනතරම් කැපවීමක් කරාද? ඒ නිසා රජයේ සේවකයා කියන්නේ මේ රටේ අපි අගයීමට ලක්වන්න කරන්න ඕන සේවකෙක්. අපේ මේ රටේ දරු උප්පත්තියේ ඉඳලා මරණ සහතිකයේ දක්වා රජයේ සේවකයා තමයි මේවට අපකැපෙලා වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම ගරුක මූලාසන මන්ත්‍රීතුමනි, මම දැක්කා ත්‍රීරෝද රටවලට මිලියන 600ක් වෙන් කරලා තියෙනවා. අපේ රටේ ලියාපදිංචි ත්‍රීරෝද රට තියෙනවා 175,000ක්. මේ 175,000 අපි බෙදලා බැලුවම අවුරුද්දකට එක ත්‍රීවිල්ලයකට 510යි හම්බෙන්නේ. දැන් මේ 510කින් මොකද්ද කරන්න පුළුවන්? මොකද්ද මොකද්ද මේ ඇයි මේ ඇයි මේ වගේ මේ අයවැය කතාවේ ඉලක්කම් පුරවන්න නම් මේවා හොඳයි. ඒ වගේම පෞද්ගලික බස් මේ රටේ පෞද්ගලික බස් ලියාපදිංචි කරපු පෞද්ගලික බස් තියෙනවා 112,000ක්. එක බස් එකකට වැටෙන්නේ රුපියල් 13,392 මිලියන 1500ක් වෙන් කළා තියෙනවා. රුපියල් 13,000ක් එක බස් එකකට. ටයර් එකක්වත් ගන්න පුළුවන්ද? ටයර් එකක් තියා ඩීසල් ෆුල් ටැංක් එකක් ගහගන්න බෑ. ගරු මන්ත්‍රීතුමනි, මම දැක්ක මට පෙර කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමා කෝ විශ්වවිද්‍යාල ගැන. මට මතකයි 2021 අයවැයේදී එවකට හිටපු වත්මන් අග්‍රාමාත්‍යතුමා, එතුමා කෝ හැම දිස්ත්‍රික්කයකටම විශ්වවිද්‍යාලයක් ලබා දෙනවා කියලා. හැබැයි අපි බොහොම සතුටු වුණා, අනේ පොළොන්නරුවටත් විශ්වවිද්‍යාලයක්. තාමත් ඒ විශ්වවිද්‍යාලය ලැබුණේ නැහැ. 2022 වර්තමාන මුදල් ඇමතුමා කියනවා හැම දිස්ත්‍රික්කයකටම ජාත්‍යන්තර පාසලක් දෙනවා කියලා. දැන් මේ අවුරුද්දේ අපි විශ්වවිද්‍යාලෙකුත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ජාත්‍යන්තර පාසලකුත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේවා කරන්න ඕන. මේවා නිකන් බොරුවට බොරු වචන කියලා වැඩක් නැහැ. අයවැය කතාවේදී මේවා කියලා වැඩක් නැහැ. ඒ වගේම මූලාසන මන්ත්‍රීතුමනි, දැන් අද ගොවියට පොහොර දෙන්න සල්ලි නැහැ. ගොවියා ඉල්ලපු සහන දෙන්න
කාලය අවසන්යි.
අවසන් කරන මට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමා. ගොවියට පොහොර දෙන්න සල්ලි නැහැ. හැබැයි දේශපාලන වශයෙන් දැලෙලන්න බිම් මට්ටමේ ඒකට වෙන් කරනවා ගරු මූලාසන මන්ත්‍රීතුමනි මිලියන 81,625ක්. ඉතින් කමක් නැහැ, මේ දේශපාලනය කරන්න මේවා කරන්න මේ කමක් නැහැ. හැබැයි මේවා බැලන්ස් වෙන්න ඕන. අයින්සක ගොවි ජනතාව ගැනත් බලන්න වෙනවා. ඒ වගේම අවසන් කරනවා, අවසන් වශයෙන් අපේ විමර්ශනගත මුදල් අපිට මිලියන 10ක් හම්බුණා, දැන් 150ක් වැඩි කරලා තියෙනවා. ඒක හොඳයි, බොහොම හොඳයි. අපි මන්ත්‍රීවරු විදියට අපිත් වැඩ කරන්න ඕන, අපිත් ආසයි වැඩ කරන්න. ඒ වගේම ගරු මූලාසන මන්ත්‍රීතුමනි, හැබැයි මේ හම්බෙච්ච පහුගිය අවුරුද්දේ හම්බෙච්ච මිලියන 10 ඒකෙන් 150ක් ඉදිකිරීම කරන්න කියලා කියනවා. 150යි මොනවද කරන්න පුළුවන් ඉදිකිරීම? ඒ නිසා මම මුදල් ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ මිලියන 15 ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ මිලියන 15 ඒ ප්‍රදේශයේ තමන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ඒ තමන්ට අවශ්‍ය විදියට ඒ ඉදිකිරීම් කටයුතු ඒ වගේම ඒ විමර්ශනගත කරන්න ඒ අවස්ථාව ලබා දුන්නොත් හොඳයි කියන එක මම යෝජනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම දකින්නේ මේ අයවැය ප්‍රශ්න පත්‍රයක්, උත්තර නැති ප්‍රශ්න පත්‍රයක්. ඒක තමයි මම දකින්නේ ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමති මේ 9 පාර්ලිමේන්තුවේ 76 අයවැයට මට අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මට ලබා දුන්නේ මගේ ආදරණීය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවත් සිහිපත් කරමින් අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට බෙහෙමත් ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු කරුණාදාස කොටුවක් මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රමනි, නිදහස් ශ්‍රී ලංකාවේ 76 අයවැය ගෝලීය වසංගත හමුවේ ලෝක ආර්ථික අර්බුදයක නැගී සිටින අවස්ථාවක ඉතාම සාධාරණීය අයවැයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධ ගරු මුදල් ඇමති අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් ස්ථිතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම නිෂ්පාදන ආර්ථික හා ජීවනෝපාය සංවර්ධන මූලික කරගෙන ඉදිරිපත් කළ මෙම අයවැය තුළින් ශ්‍රී ලාංකික ජනතාවගේ ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අවස්ථාවක් ලබා දී තිබෙනවා. ග්‍රාමසයා වසන් 14,021ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 3 බැගින් රුපියල් මිලියන 42,063ක් සහ පළාත් පාලන මන්ත්‍රී කොට්ටාසයක් සංවර්ධනය කිරීමට මිලියන 4ක් වෙන් කිරීම ඉතාම ඵලදායී යෝජනාවක්. ඉතිහාසයේ කවරදාවත්ම කොට්ටාසය නියෝජනය කරන ප්‍රාදේශසභා නියෝජිතකට ඍජුව ජනතා ගැටලු විසඳීමට ලබා දුන් මහඟු අවස්ථාවක්. ඒ අනුව පළාත් පාලන කොට්ටාසය 4,917ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 4 බැගින් රුපියල් මිලියන 19,668ක් වෙන් කිරීම මේ මොහොතේ කලාස්තරද වැඩක් කියන එක අපි සඳහන් කරන්න ඕන. ඒ වගේම අපි සම්බන්ධ කරන සභාපතිවරයෙකුට මිලියන 100ක් ලබා දීමත්, ඒ වගේම උපසභාපතිවරයෙකුට මිලියන 20කුත් ලබා දීමත් ඉතාම අගය කොට සලකන්න ඕන අයවැයක් වශයෙන් අපි දකිනවා. මොකද හේතුව මේ මුදල් සියල්ලක්ම අපගේ ග්‍රාම සේවා වසම් කොට්ටාස මන්ත්‍රීවරුන් අතරට ලැබිලා ඒව යනකොට ඊළඟ මේ මුදල් වෙන් කිරීම තුළ කොරෝනා වසංගත හමුවේ ජීවනාපය අහිමි වී ඇති කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට සාමය සලසාදීම හැකියාවක් ලැබෙන අතර මහා පරිමාණ ව්‍යවසායකයන් ඉදිරිගන්වන අතරතුර කුඩා ව්‍යවසායකයන්ටත් අතදී ඔවුන් ශක්තිමත් කිරීම තුළ ශ්‍රී ලාංකේය ආර්ථික විශාල ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම තම දිස්ත්‍රික්කයේ ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ලබා දුන් මිලියන 10ක මුදල මිලියන 15ක් දක්වා වැඩි කිරීම ඉතා හොඳ තීන්දුවක්. රේකී අමාත්‍යාංශ මගින් සිදු කරනු ලබන විවිධ සංවර්ධන කටයුතු වලට අමතරව මෙම විමුද්දගත අරමුදල් වැයවීම තුළ ග්‍රාමීය ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබා දිය හැකි බව අපිට ප්‍රකාශ කරන්න ඕන. අහිමි වූ ආදායම් මාර්ග නැවත ආරම්භ කිරීම, පවතින ආදායම් මාර්ග වඩාත් වැඩි දියුණු කර ගැනීම හා නව ජීවනෝපාය මාර්ග ආරම්භ කිරීම පිළිබඳ මෙම අයවැය තුළින් අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම කාර්ක සභාපති ගරු මුණ්ඩාසරාඩුවේ මන්ත්‍රීතුමනි, අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ඉස්සර මන්ත්‍රීවරු ළඟට එන්නේ මාර්ග සංවර්ධනය කියලා කිව්වේ පාරට පස් ටිකක් දමා ගන්න, එහෙම නැත්නම් පාරට බොරළු ටිකක් දමා ගන්න, එහෙමත් නැත්නම් කානුවක් බෝක්කුවක් හදා ගන්න. අද එහෙම නෙමෙයි අපේ මන්ත්‍රීවරුන් ගාවට එන්නේ. අපි අලුත් මන්ත්‍රීවරු වශයෙන් අපි බොහොම සෑහීමකට පත් වෙනවා. මොකද මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා, ගරු කතානායකතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමාලා එකතු වෙලා අපේ ගම සංවර්ධනය කිරීම සඳහා සෑම ගමකටම කාපට් පාරවල් ලබා දීලා තියෙනවා. ඒ වගේම කැටගල් අල්ලන්න පාරවල් ලබා දීලා තියෙනවා. අපේ ප්‍රදේශය ගත්තොත් ඉතා දුෂ්කර ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයන් වල විශාල මාර්ග සංවර්ධනයක් වෙලා තියෙනවා. අපේ අකුරැස් ශාසනය ගත්තත් මේ වෙනකොට විශාල ප්‍රදේශයන් ප්‍රමාණයක පාරවල් විශාල ප්‍රමාණයක් කාපට් කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් ඒවයි වැඩ අවසන් කරලා තියෙනවා. ඒ වගේම අපිට මේ අයවැය ගත්තම විශාල වශයෙන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ත්‍රීදෝද රථ හිමියන් සම්බන්ධව, ඒ වගේම බස් රථ හිමියන් සම්බන්ධව, ඒ වගේම පාසල් වෑන් රථ සම්බන්ධව විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි තවත් මේ අවස්ථාවේ අපේ අතිගරු ජනාධිපතිතුමාට අවධානය යොමු කරන්න ඕන කොරෝනා වසංගතය හේතුවෙන් අඩපණ වූ තවත් වැදගත්ම කර්මාන්තයක් තමයි සංචාර කර්මාන්තය. අපේ විදේශ විනිමය ආදායමට තීරණාත්මක විදියට බලපාන අපේ ආර්ථික දියුණුවේ වැදගත් පංගුකාරයන් විදියට අපි හඳුනාගෙන ඉන්න සංචාර කර්මාන්තය පසුගිය කාලයේ සම්පූර්ණ බිඳ වැටුණා. විදේශීය සංචාරකයන් පමණක් නොමෙයි දේශීය සංචාරකයන් පවා අහිමිවීමේ හේතුවෙන් සංචාර කර්මාන්තයේ නිරතවන්නන් බලවත්සේ පීඩා විඳින සංචාර කර්මාන්තයේ සුජුව නියලී ඉන්න පුළුවන් කණ්ඩායම් වලට අමතරව සංචාර කර්මාන්තය හා බැඳී වක්‍ර රැකී අවස්ථාන් නිරත ඉඳපු කණ්ඩායම් වලටත් විශාල පීඩාවක් ගෙන දුන්නු සමයක් තමයි පසුගිය දෙවසකට ආසන්න කාල සීමාව. ඇත්ත වශයෙන්ම කියනවා නම් කොරෝනා වසංගතය පැමිණෙන්න පෙර පාස්කු පාර හේතුවෙන් ඇති වුණු තත්ත්වයක් සංචාර කර්මාන්තයේ යම්කිසි පසුබෑමකට හේතු වුණා කියන එක අපි කවුරුත් දන්න කවුරුත් පිළිගන්න සත්‍යයක්. එම නිසා ගරු මුදල් අමාත්‍යතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ සංචාර කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය උදෙසා, වගේම පෞගිය කාලයේ ඔවුන්ගේ ආදායම් අහිමිවීම පිළිබඳ සලකා යම් සහනයක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා. විශේෂයෙන්ම ඔවුන්ගේ ණය වාරිකවල පොලිය කපා හැරීම, විදුලි හා ජල බිල්පත් සඳහා යම්කිසි සහනයක් ලබා දීම පිළිබඳ ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මෙවර ජාතික අයවැයෙන් ඓතිහාසික වරදක් නිමදදි කරන්න දැවැන්ත මුදල් කන්දරාවක්, ඒ කියන්නේ අමතර රුපියල් මිලියන 30,000කට අධික මුදලක් මුදල් සමස්තයක් වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 100,000කට අධික මුදල් වෙන් කරලා තියෙන්නේ ගුරු හා වැටුප් විදුහල්පති වැටුප්වල පැවති විෂමතාවන් ඉවත් කරන්න. නොගැලපෙන වෙලාවක අරගල කරන්න තෝරාගත්ත වුණත් දරුවන්ගේ අනාගතය උකසට තබලා අරගල කරා වුණත් ඉල්ලීමේ තිබුණු සාධාරණත්වය තේරුම් අරගන්න අවබෝධ කරගන්න අපේ රජයට පුළුවන්කම තිබ්බා. ඒ නිසා තමයි මොනතරම් දුෂ්කරතා තිබුණත් මොනතරම් මුදල් අවහිතතා තිබුණත් මේ තරම් දැවැන්ත මුදලක් මේ අයවැය මගින් යෝජනා කළේ ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න. අපි හොඳටම දන්නවා වෘත්ති අරගල වලට නායකත්වය දුන්නු අය පවා සහභාගී වුණ ගුරුවරුන් පවා විශ්වාස කරේ නැහැ මේකට විසඳුමක් ලැබෙයි කියලා. දේශපාලන න්‍යාය පත්‍රය මුල් කරගෙන නොගැලපෙන වේලාවක නුසුදුසු වේලාවක මේ අරගල පටන්ගත්තු කණ්ඩායම් අපේක්ෂා කළේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් කොහොම වුණත් ගුරු බිල්ලක් දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරලා දේශපාලන වාසියක් ගන්න පුළුවන් කියලා එවුන් හිතුවේ. හීනකෙන්වත් හිතුවේ නැහැ අපේ ආණ්ඩුව මේකට මේ තරම් ප්‍රමුඛත්වයක් ලබා දෙයි කියලා. මොකද ඔවුන් දැනගෙන හිටියා රටේ පවතින තත්ත්වයේ හේතුවෙන් මේ තරම් දැවැන්ත මුදලක් මේකට වියදම් කරන්න අමාරුයි කියලා. ඒ දේ ගැන දෙන තමයි ඉල්ලුවේ කොහොමුණත් අපේ රජයේ නිවැරදි ආර්ථික කළමනාකරණය දැක්ම නිසා අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්කම ලැබුණා. මේ ඓතිහාසික ජයග්‍රහණ සේවාවක් විදියට වෘත්තියක් විදියට ලැබපු ජයග්‍රහණයක් වගේ මේක අහිංසක සිසු දරුදරයන්ගේ විශාල ජයග්‍රහණයක්. විශේෂයෙන්ම අධ්‍යාපනය තමන්ගේ එකම දායාදය වශයෙන් සලකන අනාගත සුරක්ෂිතභාවය සඳහා ඇති එකම මාවත අවධානය අධ්‍යාපනය වශයෙන් සලකන අපි සියලු දෙනාගේම ජයග්‍රහණය මෙවර අයවැයෙන් අපිට සහතික කරලා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ආර්ථික අපි අසාර්ථක නිල්වලා යෝජනා ක්‍රමය ගැන ගත්තොත් නිල්ලලා ව්‍යාපාරය නිසා හෙම්බත්ව සිටින මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට අස්සැසිල්ලක් පන්නට නිල්ලලා ගඟ පහළ නිම්නය සංවර්ධන ව්‍යාප්තියට අවබෝධය යොමු කිරීම සම්බන්ධ මගේ ස්තුතිය පිරිනමනවා. ජලමහා කන්න දෙක වැඩ කරන රටට බත සපයපු නිල්වලාවේ ගොවි මහත්මීන්ගේ කුඹුරු යායවල පුරන්වීමට පත්වීම හේතුවක් ලෙස හඳුනාගෙන මෙම අසාර්ථක නිල්ලලා ව්‍යාප්තිය නිවැරදි කළ යුතුයි. වාරි සෞභාග්‍ය වැඩසටහන් යටතේ කුඩා වැව්වමුණු ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යෙදීම ඉතා වැදගත්. විශේෂයෙන්ම මේ වැඩසටහන යටතේ වැව ජනතාවගේ ජීවිතවලට පත් කර ගතහොත් ජනතාව වැව ආරක්ෂා කරනවා. ඒ සඳහා වැව තුළින් ජීවනාපය සංවර්ධන ව්‍යාප්ති ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. ඒ සඳහා මෙම අයවැය තුළින් ලබා දී ඇති ප්‍රතිපාදන සම්බන්ධ ගොවි ජනතාවගේ ප්‍රණාමය ගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ රජයරමගේ ස්තුතිය පළ කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රමනි, ජාතික ආර්ථික ශක්තිමත් සහ ජනතාවගේ දෛනික අවශ්‍යතා වඩා සංවර්ධන වූ මම්මාවත් අවශ්‍යයි. පස්සන විධායක ජනාධිපති ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අධිවේගී මාර්ග සිහිනය මග නොහර යථාර්ථයක් බවට පත්වීම තුළ අධිවේගී මාර්ග ජන ජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් වෙලා ගමනාගමනය වෙනුවෙන් මහමග දැමු කාලය ඉතිරි කරලා දීලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් පමණයි තියෙනවා.
මට තව විනාඩි දෙකක් දෙන්න. ගරු මුලාසනාර මන්ත්‍රීමනි, මේ අයවැය තුලින් ආරම්භ කර ඇති මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් ඇතිරීමේ ව්‍යාපෘතිය ශක්තිමත් කර තිබෙනවා. ඒ හේතුව නිසා මා නියෝජනය කරන අකුරැස් ශාසනය අපි දුෂ්කර මාර්ග ඇතුළුව රට පුරා දුෂ්කර මාර්ග සංවර්ධනය ජනතාවගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා, ඒ වගේම දුෂ්කර ගම්මාන හා යාකරන ග්‍රාමීය පාරම් ඉදිකිරීම තුළ ජන ජීවිතය වඩාත් කාර්යක්ෂම කිරීමට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. නගරයේ සංවර්ධන ගමේ ජනතාවටත් අවශ්‍යයි. ඒ ඉදිකිරීම සඳහා 2022 වර්ෂයට මිලියන 260,000 වෙන් කිරීම පැසසිය යුතු කරුණක්. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් එකක් තමයි අපරීක්ෂාකාරී ලෙස ජීවත් විය හැකි ව්‍යවස්ථාවක් වාසස්ථානයක් ලබා ගැනීම. විශේෂයෙන්ම එදිනෙදා කුලී වැඩ කරමින් තමන්ගේ ජීවනාපය සොයා ගන්නා ජනතාවට ඉඩම් කැවැල්ලක් තිබුණත් නිවසක් සාදා ගැනීම සිහිනයක් බවට පත් වෙලා තිබෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව යමින් දුගී දුප්පත් අහිංසක ජනතාවගේ හිසට සෙවණක් ලබා දෙන්නට ඉඩමක් හිමි. ඒත් නිවසක් තනා ගැනීම සඳහා ප්‍රාග්ධනයන් නොමැති ජනතාවට නිවසක් ඉදිකර ගැනීමට නිවාස ආධාර ලබා දීමට ඇතුළුව නිවාස සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙම අයවැයෙන් ප්‍රතිපාදනය වෙන් කළ තියෙනවා. ඒ වගේම අපි අකුරැස් ශාසනය ගත්තත් ග්‍රාම සේවා වසන් 103ක් තියෙනවා. ඒ 103 මේ වෙනකොට ගෙවල් 615කට වැඩි ප්‍රමාණයක් අපි හදලා අවසන් කළ තියෙනවා. අපිට අහන්න තියෙන්නේ පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු අද වර්තමාන විපක්ෂ නායකතුමා හදපු ගෙවල් ප්‍රමාණය වගේ මේ වෙනකොට අපි 100 ගුණයකට වැඩි ගෙවල් ප්‍රමාණයක් මේ රට තුළ හදා අවසන් කර ඇති බවටත් අපි සඳහන්
කරන්නේ.
සභාපතිතුමනි, මෙතෙක් කිසිදු රාජ්‍ය පාලනයට හඳුනා ගන්න අපහසු වෙලා තිබුණු එහෙම නැත්නම් හඳුනා නොගත් වැදගත් කර්මාන්තයක් හඳුනා ගන්න මේ අයවැය යෝජනාවලිය පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ත්‍රිත්‍රෝරතර කර්මාන්තය අපේ රටේ සියලු ප්‍රදේශවල පහේ ගම් නගරබද ભેදයක් නැතුව, උගත් නූගත් ભેදයක් නැතුව, දුප්පත් පොහොසත් ભેදයක් නැතුව, ජාති ආගම් කුල ભેදයක් නැතුව හැමෝම එක වාගේ සේවය සලසන වැදගත් ස්වයන් රැකියාවක් වෙච්ච ත්‍රිත්‍රෝරතර කර්මාන්ත යම්කිසි නියාමනයකට ලක්වට ප්‍රමිතියක් සහිත පොදු මගී ප්‍රහාණය සේවාවක් බවට පත් කරන්න අවධානය යොමු කිරීම ඉතාමත් ප්‍රගතිශීලී යෝජනා වශයෙන් මම තේරුම් ගන්නවා. සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවාවක් වශයෙන් පමණක් නෙවෙයි, පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ත්‍රිත්‍රෝරතර රථ මගින් ප්‍රවාහනය කිරීම අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වැදගත් වැදගත් තීරණයක් ආවරණය කරනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මේ මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහනයටත් ත්‍රිරෝදාදමින් මගින් ඉටුකරන සේවාව අතිමහත්. ඒ වගේම මම විපතකදී අනතුරකදී ත්‍රිරෝදාද කර්මාන්තයේ නියැලී සිටින සහෝදරවරුන්ගේ ඉදිරිපත් වීම කැපවීම ඉතාමත් ප්‍රශංසනීය බව ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීපු ඔබ සැමට මගේ ස්තුතිය ප්‍රකට කරමින් නියැලෙනවා.